ඊළඟට ගරු ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11 කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මූලාසනට ගරු කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමනි.
ආරම්භ කරනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද මේ සභාවේ ඉතාම වැදගත් විෂයක් පිළිබඳව කෙරෙන කතාබහකට සම්බන්ධ වීමට ඉඩකඩ ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ලෝක පරිමාවෙන් ගත්තත් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ඕනෑම රටක ඉතාම තීරණාත්මක නිෂ්පාදන දායකත්වය ලබා දෙන අංශය. අපේ රටේ ගත්තත් දීර්ඝ කාලයක් තිස්සේ අපි දකින දෙයක් තියෙනවා, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය විශාල වගකීමකින් යුතුව මේ රටේ ආර්ථිකය හසුරවන්න අවශ්‍ය කරන බලය ලබා දෙනවා. නමුත් අවාසනාවකට අපි දකිනවා මේක අපේ රටට පමණක් සුවිශේෂී වෙච්ච කාරණයක් නෙමෙයි. ලෝකෙ බොහොමයක් රටවල සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මුණ දෙන පොදු අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේ අර්බුදය මා දකිනවා මූලික පැතිකඩ දෙකක්. එකක් තමයි මේක එක පැත්තකින් මූල්‍ය, අනිත් පැත්තේ මූල්‍ය නොවන සාධක සමග සම්බන්ධයි. අපි දැක්කා අපේ අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා මේ කාරණා පිළිබඳව යම්කිසි වැදගත් සඳහනක් කරනවා. මා කැමතියි එතුමා සඳහන් කළ කාරණාවලට අතිරේකව තව එක වැදගත් කාරණයක් එතුමාගේ සාකච්ඡාවට එකතු කරන්න. ඒ තමයි අපේ රටේ මේ කාර්මික සාමය අපිට ස්ථාවර මට්ටමක තියාගන්න බැරි වෙලා තියෙනවා ඉතිහාසය පුරාම. එවගේම අපි දැකලා තියෙනවා සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පාලනය කළ නොහැකි මට්ටමකට සමහර ස්ථානවල වෘත්තීය සමිති සහ වෙනත් සේවක කැළඹීම් ඇති වෙනවා. මේ කාරණා පිළිබඳව අපි බොහෝ වෙලාවට අවධානය යොමු කරන අඩුයි. හැබැයි මේ සියලු සාධක ගොනු වෙන්නේ අපි අර මුලින් සඳහන් කළ මූල්‍ය නොවන කාරණා යටතට. දැන් අපේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාප්තිය ගත්තහම අපිට පේනවා දිවයින පුරාම විවිධ මට්ටම් වලින් මේවා විහිදිලා තියෙනවා. හැබැයි විශේෂයෙන් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත්ත සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේ අය බොහෝ දෙනෙකුට කේන්ද්‍රීය වශයෙන් මුහුණ දෙන්න ගැටළු වලට අතිරේකව පරිධි කර්මාන්තවල නිරත වෙන අයටත් මුහුණ දෙන්න සිද්ධ වෙන සුවිශේෂී ගැටළු තියෙනවා. මේ ගැටළු වලින් බොහෝමයක් අපිට කඩිනමින් නිරාකරණය කරගන්න පුළුවන් ඒවා. නමුත් අවසනාවකට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ මේවා සාකච්ඡාවට ගැනුණට මේ ක්‍රියාත්මක තලයේදී අපිට පේනවා ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටළු වල පිළිතුරු සපයා ගැනීමේ අපහසුවක් ඉස්මතු වෙලා තියෙනවා. ඒ නිසා මුලස්තන රූඩ ගරු මන්ත්‍රීතුමීනි මේවා එකක් දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරොත් වැදගත් කියන එක මගේ විශ්වාසයයි. පළවෙනි එක තමයි අපි දකිනවා තවම අපේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත අතිශයින් සම්ප්‍රදායිකයි. මේ කර්මාන්ත තුළට මේ පරිේෂණ නව ස්වාගැනීම් වගේ දේවල් පිළිබඳව විශේෂ ඇතුළත් වීමක් සිද්ධ වෙලා නැහැ. සමහර තැන්වල අපිට දකින්න පුළුවන්. හැබැයි බොහෝ තැන්වල කටයුතු කරන්නේ සාම්ප්‍රදායිකව කරන්නන් වාලේ කටයුතු කරන ආකාරයට. ඒ වගේම අපි දැකපු තව එක වැදගත් කාර්යයක් තියෙනවා. ඒ තමයි මේ බොහොමයක් කර්මාන්ත කරුවෝ කටයුතු කරන්නේ අත්ගුණයට. මට හරි කියලා හිතන ක්‍රමයකට. නමුත් අපි දන්නවා ඕනෑම ව්‍යාපාර ආයතනයක අවසාන ඉලක්කය වර්තමානයේ අපිට තීන්දු කරන්න පුළුවන්කම තියෙන්නේ ඊට ගැළපෙන ව්‍යාපාර සැලැස්මක් තිබ්බොත් විතරයි. ව්‍යාපාර සැලැස්මක් තියෙනවා නම් ගමන් කරන ඉලක්කය පමණක් නෙමෙයි හදිසි ආපාදාවකදී කොහොමද නැවත කර්මාන්තය ස්ථාපිත කරගන්න කියන කාරණයත් අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට තේරෙනවා හුඟක් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවල ව්‍යාපාර අඛණ්ඩතාවය පිළිබඳ සුවිශේෂී ගැටලුවක් වර්තමානයේ ඇති වෙලා තියෙන්නේ සැලසුමක් රහිතව ව්‍යාපාරය පවත්වාගෙන යෑම නිසා. ඒ වගේම අපි දන්නවා හුඟක් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ සාක්කුවට සල්ලි දාලා සල්ලි පෙට්ටියට සල්ලි දාලා සල්ලි වියදම් කරන මෝස්තරේ මූල්‍ය කළමනාකාරයක ඉන්නේ. එනිසා නිවැරදි මූල්‍ය කළමනාකරණයකට අපිට මේ අය යොමු කරන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතනවා මීට වඩා ප්‍රගතියක් අපිට මේ අංශය අත්පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ කර්මාන්තකරුවන්ගේ අවසාන නිෂ්පාදනයේ වෙළඳපළට අපි කොහොමද යොමු කරන්නේ? දැන් අපි අපේ කලාපේ රටක් ගත්තොත් එහෙම අපිට පේනවා සමහරක් නිෂ්පාදන වෙළඳපළට යොමු කිරීම සඳහා වෙන සුවිශේෂී ක්‍රමෝපායක් එයා අනුගමනය කරනවා. අලෙවිකරණය පිළිබඳව, ඒ වගේම ඒවා අසුරලා තියෙන ආකාරය පිළිබඳව අපිට පේනවා විශාල දියුණුවක්, විශාල ප්‍රගතියක් ලබා ගන්න ඒ අයට පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් අවාසනාවකට අපේ බොහොමයක් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ කල්පනා කරගන්නේ නැහැ තමන්ගේ නිෂ්පාදන වෙළඳපළේ තරඟකාරීව අලෙවි කිරීම සඳහා ඒවට සුවිශේෂී ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕන කියලා. අපි දන්නවා සමහර වෙළඳ සන්නාම තමයි අපිට මතක තියෙන්නේ භාණ්ඩයට වඩා. ඒ නිසා සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ විශේෂයෙන් තමන්ගේ නිෂ්පාදන වෙළඳපළ වෙත මුදාහරින්දි අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට දැන් තමන්ගේ නිෂ්පාදනයේ වෙළඳපළට යනකොට මිලදී ගන්න, අපි මේකට කියනවා කස්ටමර් ෆෝකස් එක, මිලදී ගන්නාගේ පැත්තෙන් තමන්ගේ නිෂ්පාදනය අඛණ්ඩව වෙළඳපළේ රඳා පවත්වා ගැනීමටත් අලෙවි කර ගැනීමටත් අවශ්‍ය කරන ක්‍රමපායන් හදා ගන්නට ඕනේ. අපි දන්නවා සමහර නිෂ්පාදන මිලදී ගත්තට පස්සේ සේවා සැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගනුදෙනුකාරය අමතක කරනවා. හැබැයි මේ සියල්ල එකට එකතු වෙලා තමයි මේ සුළුසා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තේ පැවැත්ම තහවුරු වෙන්නේ. එනිසා අපිට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්කමක් නැහැ ඇත්තටම පැවති වසංගතය නිසාද, එහෙම නැත්නම් බැංකු පොලි අනුපාතිකය ඉහළ නිසාද, එහෙම නැත්නම් ඉල්ලුම අඩුවෙච්ච නිසාද, විදේශීය නිෂ්පාදන සමග තරඟ කිරීමට නොහැකි නිසාද අපේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අභියෝගවලට මුහුණ දෙන්නේ. මේක තරමක් සංකීර්ණ කටයුත්තක්. ඒ නිසා මුලස්රාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, මම කැමති මේ වෙලාවේ
මිනිත්තු දෙකක කාලයක්
මේකට විසඳුමක් අපි සාකච්ඡාවට ගන්නට ඕන. මොකද්ද සුළු සහ මධ්‍ය පරිමාණ කරුවන් ආරක්ෂා කිරීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ගය? කෙනෙක් කියන්න පුළුවන් අපි බැංකු පොලි අනුපාතිකය පහළට දාන්න ඕන, ආනයන සීමා කරන්න ඕන. එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මේ නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදන සතසහරි රජය පවත්වාගෙන යන අලෙවි කරන ජාලයකට සම්බන්ධ කරගන්න ඕන කියලා. මේවා මුලස්තරාරුඩ කරු මන්ත්‍රීතුමනි තාවකාලික පැලැස්තර. මේ එකකින්වත් මේ ප්‍රශ්නයට දිගුකාලීන පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන්කමක් නැහැ. එනිසා අපි කල්පනා කරන්න ඕන මේ අවස්ථාවේ අපේ රටේ සුළුසා මධ්‍ය පරමාණු කරුවා ආරක්ෂා කර ගැනීම සඳහා වන සමස්ත වැඩපිළිවෙලකට හොලිස්ටික් අප්‍රෝච් එකකට හොලිස්ටික් වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කමක් තියෙනවා. එතකොට ඒ තුළ මුදල් අලෙවිකරණය, මූල්‍ය කළමනාකරණය, තාක්ෂණය, පර්යේෂණ මේ සියලු අංශ ආවරණය වන අතරවාරයේ මේ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් ගනු ලබන සුවිශේෂී ක්‍රියාමාර්ග එක පැකේජයක් විදිහට අපි අරගෙන යන්න ඕනේ වෙල්දපළට. මම දන්නවා ඉතාම කාර්යශූර අමාත්‍යවරයෙක් ඉන්නවා, කර්මාන්ත ඇමතිවරයා විදිහට රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. මේකට පුළුවන් මේ කාරණා පිළිබඳව තවදුරටත් කර්මාන්තකරුවන් දැනුවත් කරලා ශ්‍රී ලංකාවේ තීරණාත්මක නිෂ්පාදන අංශයක් වන සුළු සාමාධ්‍ය පරමාණු කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලකට යන්න. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීතුමන්. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මුවක් කරුණු සාකච්ඡා වුණා. මං හිතන්නේ අපිට කතා කරන්න තියෙන බොහොම සුළු කරුණු ප්‍රමාණයක් තමයි. හැබැයි ඇත්ත වශයෙන්ම මේ පරාර්ථී නීතිය ගැන ගරු රමේෂ් මැතිතුමා දැන් ඔබතුමා කිව්වා ඔබතුමා කමිටුවක ඉන්නවා කියලා මේ මේක වෙනස් කරන්න. එහෙම
අධිකාරණමැතිතුමත් එක්ක සාකච්ඡා කරනවා මේ හා සම්බන්ධයෙන් සහන කාල සීමාවක් ලබා දීමේ හැකියාව පිළිබඳව ඔබතුමාට ප්‍රගතිය වාර්තා කරන්න.
මේකයි මේ නීතිය වෙනස් කරන්න ගරු සභාපතිතුමනි සෑහෙන කාලයක් යනවා. හැබැයි ඔබතුමාලා අවංකව මේ සුළු හා මධ්‍යම පරිමාණයේ වියසායකයන්ට උදව් කරන්න කැමති නම් අවංකවම ඔබතුමාට පුළුවන් චක්‍රලේඛන එකකින්. මොකද ඒක ඔබතුමාලා කළා තියෙනවා, කලින් කළා තියෙනවා. You can do it today. අද උනත් කරන්න පුළුවන්. දැන් on 13 January 2021 the Monetary Board of Central Bank of Sri Lanka issued a circular number 1 of 2021 titled suspension of the recovery of actions against small and medium enterprises paddy millers. ඒ කියන්නේ මේ මෝල්ලිමියන් වෙනුවෙන් මේ පරාතේ නීතිය අත්තිරවල තියන කලින් 2021.
ගරු
of course
ශ්‍යාම් සිනහසතුමා.
So on we spoke to the honorable president also on this. Only thing is we cannot take a decision on our own. So what we'll do is we will consult the banks also along with the central bank, and we'll take a call on that. Yeah. But we'll have to do a consultation process and
take
a decision on that. So we are looking at it. Yeah. Even the president has instructed us to look at it, and also the justice minister will assist us. So we will have a discussion with the banks, a consultation process, and then take a call on that. Of course, we know that we should look into it.
I know all that, but earlier the argument was that you have to change the law. It takes a long time to change the law. That was the argument in the morning, and we appointed a committee with Mr. Vijayadasa Rajapaksa to change the law. But what I say is that will take a long time. The central bank can issue a circular suspending this Parate execution law. They had done it before, as I said earlier, during the COVID crisis. They issued a circular. මේක අදෝරත් කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අවංක උපනාවක් තියෙනවා මේ සුළු හා මධ්‍යම පරිපාලන ව්‍යවසායකයන්ට උදව් කරන්න. රජයට කරන්න පුළුවන්. දැන් රජය කියනවා ආර්ථිකය හැදෙන්නේ 2048 කියලා. 48 වෙනකන් ඉන්න බෑනේ. 48 වෙනකන් ඉන්න බෑනේ. ඉදිරි අවුරුදු 2කට හරි 3කට හරි 4කට හරි මුතුමලට කරන්න පුළුවන් මේ ශ්‍යාම මැතිතුමා. ඒකයි මම කියන්නේ ඔබතුමාලට හදවතින්ම දේශපාලන උමනාව තියෙන්න ඕනේ මේක කරන්න. යුනිද පොලිටිකල් විල්. ඉතින් ඒ උමනා නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අද වුණත් මේ චක්‍රලේඛනයක් නිකුත් කළා. විශේෂයෙන්ම මේ පරාතේ නීතිය. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාර පරාගෙන මේව වෙන්දේසි කරනවට වඩා මේ ව්‍යාපාර ආරක්ෂා කරන්න වැඩි පිළිලක් ඕන. ව්‍යාපාර ආරක්ෂා කරන්න. දැන් 400ක් විතර මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ව්‍යාපාර 400ක් විතර පවරගෙන බෙන්දේසි දාලා තියෙනවා. ඉතින් ව්‍යාපාර විනාශයි. ඉතින් මමත් මේ සුළු හා මධ්‍යම පරිමාණයේ වීසාකින් හම්බුන එයාගේ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ පරාතේ නීතිය. මේක අත්තිට වෙලා එය දැන් ඔබතුමාලා යන ලෝක වටේ ඔබතු ආණ්ඩු වෙන අත්තිට වන්න කියලා. ආණ්ඩු වෙන ලෝක වටේ ආණ්ඩු අරන් తీරන ණය අත්තිට වන්න ගෙවන්න කාලයක් දෙන්න කියලා. ඉතින් ආණ්ඩුව බංගලොත් නම් වීසාකේ කොහොමද මේ නෑ ගෙවන්නේ? මට තේරෙන්නේ මේ ප්‍රශ්නේ බොළු ආණ්ඩුව. මොකද හැමදාම දැන් පසුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ගිය අවුරුද්දේ තත්ත්වයයි මේ අවුරුද්දේ තත්ත්වය බලන්න. ඕක තමයි දැන් මේ ප්‍රධාන කතිකාව. ගිය අවුරුද්දේ තත්ත්වයයි මේ අවුරුද්දේ තත්ත්වයයි. මම කියන්නේ ගිය අවුරුද්දේ තත්ත්වය නෙවෙයි 2019 තත්ත්වය බලන්න. අපි රට බාර දෙනකන් මිලියන 7800ක් එක රට බාර දුන්නා. සාමකාමී රටක්. ව්‍යාපාර හොඳට තිබ්බා. අද මොකද්ද වෙලා තියෙන්නේ?
විදේශ සංචිත.
අද විදේශ සංචිත බිඳුවට බැස්සා. අනිත් එක පාර්ලිමේන්තුවට කිව්වෙත් නෑ නේ ගරු සභාපතිතුමනි අපි ලොකෝට කියනවා මුදල් බලය තියෙන අපිට කියලා. 2019 7800ක් එක බාර දුන්නා. අන්තිම මේක 20ට බැස්සා 20 මිලියන ඩොලර්ස් වලට බැස්සා. නමුත් පාර්ලිමේන්තුවට කිසිම දැනුම් දීමක් කෙරුවේ නෑ. ඒක අපි දැනගත්තේ හැමෙන්. එදා මහා බැංකුවේ අධිපතිවරයා මන්ත්‍රීවරු අමතන්න ආවම එතුමා කිව්වා 20 මිලියන් ඩොලර්ස් තියෙන කියලා. එදායි අපි දැනගත්තේ. ඉතින් මේකයි තත්වය. ඉතින් මහා බැංකුව තමයි ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ ඇති කරුවේ. මොකද ණය ගෙවුවා ගරු මන්ත්‍රීතුමනි සංචිතවලින්. ණය ගෙවුවා සංචිතවලින්. කවදාකවත් ඒක කරන්නේ නැහැ. අනිත් එක 20 මිලියන් ඩොලර්ස් වලට බහින එක උඩ බලන්න හිටියා. ඉතින් මම කියන්නේ රජය අපි රජයට හැම අවස්ථාවෙම විපක්ෂීන්ට සහයෝගය දුන්නා. රජය කිව්වා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කියලා ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන අපි ඒකට ඡන්දය දුන්නා. අපි IMF යන්න කිව්වා. නමුත් සමහර IMF කොන්දේසි වලට අපි විරුද්ධ නිසා ඡන්ද දීමේ වැලකි හිටියා. නමුත් අපි කියනවා IMF ගියේ එක හොඳයි. නමුත් ජනතාවට දරාගන්න පුළුවන් සහන දෙන්න ඕන. දැන් ඇත්ත වශයෙන්ම එදා IMF එකේ ලංකාවින නියෝජිතයාට හමුුණ අපේ ෂෙයාර් නැමැතුවත් එක්ක මම ඉතුවේට කිව්ව ෂෙයාර් නැමැතුවයි ඉස්සරහ ණය ගෙවන්න දීර්ඝ කාලයක් දෙන්න ආණ්ඩුවට. එතකොට ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා. මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් මේ ණය ගෙවන්න ආණ්ඩුව කටයුතු කරුවොත් ජනතාවට පීඩනය වැඩි, ටැක්සස් වැඩි, විදුලි බල වැඩි. මං දේශීය නියෝජිතයට කිව්වා අපේ මුදල් ලැබෙත්තුමා ඉස්සරහ යුද්ධ ගාමට ලෝංග පීඩියට දීර්ඝ කාලයක් දෙන්න. එතකොට එතුමිය බෑ කිව්වා. නෑ මේක ඉක්මනට කරන්න ඕන. මේක ඉක්මනට කෙරුවොත් තමයි මේක ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කියලා ඒ කතාව කිව්වා. ඉතින් ඒකයි ආණ්ඩු දෙකේ වෙනස. ආණ්ඩු විපක්ෂයයි ඉතින් මම මේ මුදල් ලැබෙත්තුමාට කියන්නේ අද මේකට විසඳුමක් දෙන්න පුළුවන්. අපේ ආණ්ඩු කුමාර බැත්තුමා කිව්වාගේ අද තීරණයක් කරක් මේ චක්‍රලේඛයක් නිකුත් කළා. මේ පරාතයේ නීතිය අත්තිට වන්න රජයට චක්‍රලේඛයක් කරන්න පුළුවන් අද දවස ඇතුළත. තැන්කියුස්.
මම ස්තුතියි ගරු SP දිසානායක මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි
රුෂාන් සෙන්සෙන් මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ ඉතාම සංවේදී කාරණාවක්. මේ පිළිබඳව රජය නොසලකා හැරලා නැහැ. එතකොට මේ රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපිත් අලුතෙන් හිතන්න පටන් අරගෙන තියෙනවා රජයක් හැටියට. ඒ වගේම තමයි දැන් බැංකු පද්ධතිය ඔබතුමා කියපු කාරණේ අර මේ මහ බැංකුවේ ඉල්ලීමක් කරලා ක්‍රියාත්මක වීමක් සිදු වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි මම කිව්වේ විජේදාස රාජපක්ෂ මැතිතුමත් දැන් හිටියා, ජනාධිපතිතුමත් උපදෙස් ලබා දුන්නේ. මේ මෙතනදී ගරු මන්ත්‍රීතුමා ඔබතුමා හොඳටම දන්නවා අපිට බැංකු පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ වගකීමකුත් තියෙනවා. මොකද අපිට ගන්න තීන්දුව තුළ බැංකු පද්ධතිය කඩා වැටීමට කිසිම අවස්ථාවක තීන්දුවක් ගන්න බෑ. මොකද ඒ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න, පවත්වාගෙන යන්න, තවදුරටත් ප්‍රසාරණය කරගන්න අවශ්‍ය ශක්තියක් අපි ගැන කල්පනා කළා තමයි අපි තීන්දුවක් ගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව දැනටම රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නීති පද්ධතිය සම්බන්ධයෙන් මම එවල කිව්වේ අපි ඒ කොටස්කරුවන් සමග සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න ඕනේ. ඒකට අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ඉදිරියේදී. හැබැයි ඒක රජයකට නැත්නම් ඒක පාර්ශවයකට තනිව තීන්දුව කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේ ගැන අවධානය යොමු කළා තියෙනවා.
මම ස්තුතියි කිරියන්.
සුරුහා මධ්‍යම පරිමාණය ව්‍යාපාරිකව අපිට කියනවා. රජයත් එක්ක සාකච්ඡා වලට ගියාම මහා බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි කියනවා නාගේවන්න බැරි නම් ව්‍යාපාර වහන්න කියලා. දැන් රජේ වහලා දානවද? දැන් රජේ බංකොලොත්. දැන් රජේ වහලා දානවද? රජේ වහලා දාන්නද? ඇත්තම රජේ ඉල්ලාස් වෙන්න ඕන. සුළුවා පරිමාණය වියසායකයන්ට කියනවා වහලා දාන්න කියලා රජේ ඉල්ලාස් වෙන්න ඕන. ඕගොල්ලෝ ඉල්ලාස් වෙනවද නෑනේ?
මේ ප්‍රකාශය අපි පිළිගන්නේ නෑ. අපි කිසිම අවස්ථාවක ව්‍යාපාරයක් වහන්න කියලා උපදෙසක් ලබා දෙන්නේ නැහැ. අපි මේ ව්‍යාපාර දැන් අද ආර්ථික තත්ත්වය බලද්දී මීට අවුරුද්දකට කලින් තිබ්බ තත්ත්වය සහ අද තත්ත්වය අතර සැලකිය යුතු කැපී පෙනෙන වෙනසක් තියෙනවා. එතකොට මේ අපි පිළිගන්න ඕනේ අපි සංකෝචනයක් තිබ්බ ආර්ථිකයේ 8% වඩා ප්‍රමාණයක් තිබ්බ. එතකොට සංකෝචනය වෙච්ච ආර්ථිකයක් තමයි අද ප්‍රසාරණයකට බලපාන ආකාරයට අපි අරගෙන යන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් රජය සහ සියලු දෙනා කැප වෙලා මේ කටයුත්ත කළොත් තමයි මේ රටේ හැම කෙනාටම මේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි හුදෙකලාව අපිට කටයුතු කරන්න බෑ. විපක්ෂය ඔබතුමා කියන ගැත්ත ඔබතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආව වෙලේ අපි සාකච්ඡා කරා. හැබැයි ඔබතුමා ඊට වඩා මං හිතන්නේ ඇත්තට වඩා ගැළපෙන්නේ ඔබතුමාලා මේකට ඡන්දෙ දුන්නා නම්. මොකද ඔබතුමාලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජයේ යෑම පිළිබඳව එකඟතාවයක් තියෙනවා. එතකොට අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට ඡන්දෙ දුන්නා නම් මං හිතන්නේ ඊට වඩා අපි අගය කරනවා. නමුත් ඒක එසේ වෙතත් මේ යෝජනා ටික අරගෙන අපි මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි ආර්ථිකය අද ශක්තිමත් වෙමින් පවතිනවා.
ගරු සභාපතිතුමනි, ඔබතුමයට ස්තුතියි. මට ඉතාම සතුටුයි අපේ සේමසිංහ පොඩයින්ද සේමසිංහ මන්ත්‍රීතුමත් ඇමතුමත් ඉන්න හරිෂත් ඉන්න එක ගැන මම බොහොම කැමතියි. මොකද මට පේන්නේ ඔබතුමාලා මේක ටිකක් මේ වරදවල තේරුම් අරන් ඉන්නවා කියලා. පළවෙනිම දේ තමයි මේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනුව ගරු ඇමතුමනි මේ කර්මාන්ත බෙදන්නේ සුද්‍ර 1.4යි, සේවකයෝ සුළු 1.50යි, මධ්‍ය පරිමාණ 50/100යි, මහ පරිමාණ 100ට වැඩි. දැන් මේ අනුව ගත්තොත් අපේ රටේ කෘෂි නොවන කර්මාන්ත ව්‍යවසායකයන් ඉන්න මුළු ප්‍රමාණය ගරු සභාපතිතුමියනි 10,19,000. මේ 10,19,000 9,35,000ක්ම හර්ෂ ඇමතිතුමනි මේ ශුද්‍ර මේ ඉතා සුළු 9,35,000ක් 10,10,000. එතන මේ කියන පිරිස ඔය තමුන්හන්සලා කියන එක බැංකුවකටත් යන්නේ. මෙයා යනවා ලීසිං වලට යන. මෙයා කොහටද යන්නේ? සමෘද්ධි බැංකු තියෙනවා 1090. මාසෙකට මේ සමෘද්ධි බැංකු 25,000 ඉඳලා 120 දක්වා 25,000කට අතර ගානකට මේ බැංකු 1090 හැම මාසෙකම ණය දෙනවා. අපකාරයෝ නැහැ. දීපල අප නැහැ. හොඳට මතක තියාගන්න මේ බැංකු 1090 20,000ත් 25,000ත් අතර ගානකට ණය දෙනවා. සනස බැංකු තියෙනවා 889ක් තියෙනවා. මේ සනස බැංකුත් 10,000කට වැඩි පිරිසකට ණය දෙනවා. මේ 1-4 යන්නේ මිනිස්සු යන්නේ මේවට. ඊළඟට සමුපාකාර ග්‍රාමීය බැංකු තියෙනවා. මේ මිනිස්සු මේවට ගිහිල්ලා ණය ගන්නේ. මේ අයට ඔය අපකාරයක් නැහැ, දීපල අපත් නැහැ, ඒවා දෙන්නත් බයයි, යන්නෙත් නැහැ. ඔය පුංචි ලී මඩු වත් දාගෙන ඉන්න, පොඩි කම්මලක් දාගෙන ඉන්න මේ වගේ මිනිස්සුනේ 91.7%. මේ පොඩි කාලක් නෙවෙයි. ගරු සභාපතිතුමියනි, මේ 91.7% ඊළඟට 10,000ක් ඉන්නවා අර සුළු පරිමාණ කියන අය. මේ 10,000ට අයිති වෙන්නේ 1,450. ඊළඟට 70,000ක් ඉන්නවා 50/100 අතර. ඊට පස්සේ 100ට වැඩි දෙදස් හාරසිය දාහතරක් තියෙනවා. මේ ජනහා සංඛ්‍යාලය එක්න දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලය එක. ඒ අනුව අපි කතා කරන ඔය සුළු එහෙම නැත්තම් සුද්‍ර කර්මාන්ත කරුවෝ ඔය 935,000 මුළු ගාන 10,10,017,000. 900,000 මේ මං කියන 35,000 ඔය බැංකුවලට නෙවෙයි. සම්පකරග්‍රාමීය බැංකුවට, සමෘද්ධි බැංකුවට, සනස බැංකුවට, සර්වෝදේ බැංකුවට යන අය සහ ගමේ ගිනි පොලි කාර්යය ළඟට යන අය. ඒ නිසා මම හිතන්නේ අපේ ප්‍රධාන අවධානය යොමු වී යුත්තේ කොහොමද මේ මිනිස්සු යන බැංකුව. ඔය මිනිස්සු මහජන බැංකුවට, ලංකා බැංකුවට යන්නේ. ඔය කොමර්ෂල් බැංකුවට, හැටන් නැෂනල් බැංකුවට යන්නේ. ගිහිල්ලා මාස ගණන් රස්තියාදු වෙන්න වෙනවා. ඒ සමෘද්ධි බැංකුවට ගමේ තියෙන යනවා, සනස බැංකුවට යනවා, සම්පකර ග්‍රාමීය බැංකුවට යනවා. එසම් මේ මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද කියන එක හරිෂ ඇමතුමනි වෙනම බලන්න ඕන. පළවෙනි දේ, අපේ රටේ අපේ කර්මාන්ත ගැන කතා කරනකොට ඔය මධ්‍ය පරිමාණ කොච්චරද තියෙන්නේ? ඔය මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ආයතනත් එක්ක වැඩ කරන අය බොහොම පොඩි ගාණක් තියෙයි. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ ඕක නෙවෙයි. මේ 91ක නිෂ්පාදන ද්‍රාවිතාවේ වැඩ කරන්නේ වැඩි කරන්නේ කොහොමද? පහුගිය ආණ්ඩුව කාලේ අපි දිස්ත්‍රික් සංවර්ධන සභාවකට 110,000 දීලා, ප්‍රාදේශීය සංවර්ධන සභාවකට 110,000 දීලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම 110,000 ගානේ දීලා, පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාටම 120,000 ගානේ දීලා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සියලු දෙනාටම සියලු පක්ෂවල 140,000 ගානේ දීලා කිව්වා 150,000 මේ මිනිසුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට යොදන්න කියලා. මේ කිව්වේ ඕක තමයි. මේ කිව්වේ මේ 191ක් වන පුංචිම විවසායකයා ශක්තිමත් කරන්න ඒ මිනිහට පොඩි යන්ත්‍ර කෑල්ලක් අරන් දෙන්න. ඒ මිනිහට පොඩි ආයුධයක් අරන් දෙන්න. ඒ මිනිහට පුංචි ඉඩම් කෑල්ලක් අරන් දෙන්න. ඒ මිනිහට පොඩි තල්ලුවක් දෙන්න. ඒකට තමයි ලැහැත්ති උනේ. ඒක අපිට කරගන්න බැරි වුණා. ඒ වැඩ පිළිවෙල. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඇත්තටම මේ රටේ කර්මාන්ත අංශය විතරක් නෙවෙයි, කෘෂි කර්මාන්ත අංශය බැලුවා. කෘෂි කර්මයට තමයි අයිති වෙන්නේ දීවර කර්මාන්තය. මේ ලංකාවේ කෘෂි කර්මාන්තයේ 1%ක් රටේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරන්නේ දීවර කර්මාන්තේ විතරයි. මුළු ලංකාව පුරාම තේ වතු තියෙනවා. 0.8 රටේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරන්නේ. මේ රටේ කෝපි තියෙනවා 0.1ක්වත් නැහැ. මේ රටේ උකහදනවා මිනිස්සු 0.1ක්වත් නැහැ සභාපතිතුමනි. මේ රටේ පොල් කර්මාන්තේ 0.6යි. මේ රටේ රබර් කර්මාන්තේ 0.3යි. මේ රටේ සියලුම සුළු අපනයන භෝග 0.4යි. 1%ක් කෘෂි කර්මාන්තේ තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයේ දීවර කර්මාන්තේ විතරයි. දැන් අපේ රටේ කිරිල දෙනුන් ඇති කරනවා, මේ හරකුන් ඇති කරනවා, එළුව ඇති කරනවා, කුකුළු ඇති කරනවා. මේ සියලුම සත්ව නිෂ්පාදනයේ කෘෂි කර්මාන්තයට අයිති වෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 0.6යි. එනිසා ඇත්තටම මේ පිරිස සඳහා ණය දෙන ආයතන ඔය අපි කියන ණය ආයතන නෙවෙයි. ඒ ණය දෙන ආයතන සමෘද්ධි බැංකුව 190 බිලියන 200කට වඩා ප්‍රාග්ධනයක් තියෙනවා. ඒ දුප්පත් මිනිසුන්ගේ ප්‍රාග්ධනය ආණ්ඩුවේ සල්ලි 7,000ක් වන්නේ. ආණ්ඩුවට පහුගිය කාලේ ඔය කෝවිඩ් වසංගතය හැදිලා කර කියා ගන්න දෙයක් නැති වෙනකොට අර සමෘද්ධි බැංකුවෙන් තමයි බිලියන 50ක් ණය දුන්නේ ආණ්ඩුවට. සනස බැංකුව රට පුරා ණය දෙනවා, සද්ද බද්ද නෑ. ගමේ සම්පකර ග්‍රාමීය බැංකුව, අද විද්‍ය සේවා සම්පකර සමිතිවල ශක්තිමත් එකම ආයතනයයි තියෙන විද්‍ය සේවා සම්පකර සමිතිය. ඒ සම්පකර ග්‍රාමීය බැංකුව. එනිසා ගරු කර්මාන්ත ඇමතුමනි, නියෝජ්‍ය මුදල් ඇමතිවරණේ හර්ෂ ඇමතිතුමනි, සියලු දෙනාටම මම කියනවා කර්මාන්ත දියුණු කරන්න, කෘෂි කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය මූල්‍ය ආයතනය ඔය මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු වාණිජ බැංකු නෙවෙයි. ඒ අය අර ඉතාම සුළු පිරිසකට 90%කට උදව් කරන්න ඊට පහල ඉන්න. ඉන්දම් මෙන්න මේ ආයතන නියාමනය කරමින්, මේ ආයතන එක්ක කටයුතු කරමින්, මේ ආයතන ශක්තිමත් කරමින්, ඒ හරහා මේ ග්‍රාමීය කර්මාන්තකරුවා, ග්‍රාමීය කෘෂි කාර්මිකයා ශක්තිමත් කරන්න උපකාර කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු කබීර් හෂිම් මහත්මයා. ඔබතුමාට මේතු 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි මන්ත්‍රීතුමියනි. ජනාධිපතිතුමා ළඟදී ජාතිය අමතලා කතා කරා. එතුමා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරලා ජනාධිපතිතුමා විශේෂයෙන්ම 2048 ඉලක්ක කරමින් මාර්ග සිතියමක් ගැන කතා කරා. ඒ මාර්ග සිතියම කුළුණු හතරකට පදනම් වෙලා තියෙන මාර්ග සිතියමක් කියලා එතුමා කිව්වේ. අපි සතුටුයි 2048 දැක්ම ගැන එතුමා කතා කරපු එක. හැබැයි එතුමා වැඩ කරන කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු, ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු, ජනාධිපතිතුමා වැඩ කරන කණ්ඩායම දිහා බලනකොට ඔවුන්ගේ අරමුණු කරා ගමන් කිරීම මිසක්, තමන්ගේ බඩගෝස්තරය ඇමතිකම් ගැන කතා කරනවා මිසක් 2048 ගැන හිතනවාද මම දන්නේ නැහැ. ඒ නිසා අපට තියෙන ප්‍රශ්නේ මේ මාර්ග සිතියම අනුව 2048 නෙවෙයි, මං හිතන්නේ අපි නතර වෙන්නේ 1948. ඉතින් මෙහෙම තමයි අපි නන් දකින්නේ. මොකද අද තියෙන ප්‍රශ්නය මේ රට බංකලොත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත උපදෙස් අරගෙන මූල්‍ය ස්ථායීකරණයක් කරන්න අපි පටන් ගත්තා. ආර්ථිකයේ සංකෝචනය වුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ගන්න ඒ මූල්‍ය ස්ථායීකරණයත් එක්ක. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් පොලි අනුපාතය වැඩි වුණා, විදුලි ගාස්තු වැඩි වුණා, අයබදු වැත්බද්ද හැම එකක්ම වැඩි වෙලා ඒක බලපෑවේ තදින්ම කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික සහ ශුද්‍ර ව්‍යාපාරිකයන්ට තමයි, දේශීය මට්ටමින් ව්‍යාපාරිකයන් තමයි ඒක හොඳටම වැදුනේ. ඉතින් මේ විපක්ෂය ගෙනාපු යෝජනාවාද අපි මේ විවාදය ගැනීම ඉතාම කාලෝචිතයි. ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය, ඒ වගේම කුඩා සහ මධ්‍යම පරිමාණ සංගම් ප්‍රමාණයක් තියෙනවා. ඒකේ එකක් තමයි දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව. එයාලගේ සමාජික 30,000ක් විතර ඉන්නා. ඒ වගේ විවිධ සමාගම් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න දිගටම ආණ්ඩුවට කතා කරා. මේ නියෝජිත සංගම් හඳුනාගෙන තියෙන ප්‍රධාන ප්‍රශ්න වැලක් තියෙනවා. ඒක හර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා, ලක්ෂ්මන් කියලා ඇමතුමා ඔක්කොමලා කතා කරා. මට තියෙන විනාඩි 10කින් ඒක කතා කරන්න බෑ. ප්‍රධාන එකක් මම කතා කරන්න කැමති. ඒක 2020 සිට කෝවිඩ් එකත් එක්ක, බංකොලොත් වීමත් එක්ක, ඒ වගේම ආර්ථික සංකෝචනයත් එක්කම විවිධාකාර ප්‍රශ්න ඇති වුණත් එක්ක බැංකු ණය වාරිකය ගෙවීම පිළිබඳව ප්‍රධාන ප්‍රශ්නයක්. දැන් ඒක දිගටම කතා කරා මේ පරාටේ එක්සිකියුෂන් එක ගැන. ඒ නිසා තමයි අපි යෝජනා කරේ චැප්ටර් 12 බැංක්‍රොප්සි ලෝ එක. අධිකරණ ඇමතිවරයාත් මෙතන ඉන්න නිසා මේ චැප්ටර් 12 බැංක්‍රොප්සි නීතිය, චැප්ටර් 11 එක ගැනීම ඉතාම වැදගත්. එනිසා අපි ඒක දිගටම ඉල්ලීමක් කරන්නේ පරාටේ එක්සිකියුෂන් එක හරහා සිද්ධ වෙන අසාධාරණකම්. බැංකු තමන්ට හිතුමතු විදියට මේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලට විශාල බලපෑමක් කරනවා. ඒ වගේම 2020ට කලින් ණය ගත්ත අය, මේ ප්‍රශ්න කීපයක් අතර ඒක ප්‍රධාන එක, පරාටේ එක්ස්කියුෂන් එක. දෙවනුව තමයි 2020ට කලින් ණය ගත්ත අයට ඒගොල්ලෝ අඩු පොලියට ණයක් අරන් තිබුණේ මේ කුඩා කර්මාන්තකරුවෝ. හැබැයි අද ඒක 125 130ක පොලියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ ගොඩක් අයට. ඒතොර ඒකට විසඳුම මං හිතන්නේ ගරු ඇමතුමා you have to be proactive. ඒක විසඳුම දියා බලන්න බලාගෙන හිටියම් මොකුත් වෙන්නේ නැහැ. මූල්‍ය ආයතන සඳහා රජය මැදිහත් වීමක් කිරීම සහ බහුජාතික අන්තර්ජාතික ආයතන එක්ක සාකච්ඡා කළා. ADB එක, IFC එකත් එක්ක වගේ කතා කරලා කුඩා සහ මධ්‍යම පරිමාණයේ අංශයට අදාළ සහන පොලිය ලබා දීම, ණය කල් දැමීමේ වැඩපිළිවෙලකට උදව් උපකාර ගන්න වැඩපිළිවෙලක් සකස් කිරීම මං හිතන්නේ යෝජිතයි. හැබැයි අපි දකින්නේ නැහැ ඒ වගේ රජෙන් මැදිහත් වීමක් සිදු වෙලා තියෙනවද කියලා. දැන් මහ බැංකුව මම දැක්ක කිරියල් ඇමතුමත් මේක කියෙව්වා. මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් කරා මාර්තු මාසයේ 2023 වසරේ මේ මූල්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ ආයතන වලට සහන දෙන්න කියලා. ඒ ණය පමාසහනයක් දීර්ඝ කිරීමක් පිළිබඳව, ඩෙට් මොරටෝරියම් එක්ස්ටෙන්ෂන් එකක්. ඒ දීර්ඝ කිරීම පිළිබඳව කතා කරලා තිබුණේ මොකද කෝවිඩ් කාලේ ඔබතුමන්ලා පමාසහනයක් දීලා තිබුණා ගිය වසරේ ජූලි මාසයේ වෙනකම් මේ කර්මාන්ත වලට. එතකොට ඒ ජූලි මාසේ ඒක ඉවර වුණාම මහ බැංකුව ඒ නිවේදනයක් කරා චක්‍රලේඛනයක් නිකුත් කරා ඒක තවත් මාස 6කට දීර්ඝ කරන්න කියලා. ඒ චක්‍රලේඛනයේ අංක 2 20 22 චක්‍රලේඛනය. හැබැයි මේක කරේ කුඩාසා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවල ණය ප්‍රතිව්‍යවගත කිරීමක් සඳහා. ඒක කෙලින්ම පැහැදිලිව කිව්වා. හැබැයි මේ නියෝග මත මූල්‍ය ආයතන වලට ලැබුණා. මේක නියෝගය කෙරුවාම ගිය වසරේ ජූලි වලින් පස්සේ ඉල්ලුම් පත්‍ර ලක්ෂ 33ක් රුපියල් බිලියන 5994ක ඉල්ලීම්. එතකොට මේවා මේ සහන දෙන්න කියලා පමාසහන දෙන්න කියලා ඉල්ලීම් කරා. ඉල්ලුම් පත්‍ර ලක්ෂ 33ක් තිබුණා ගරු ඇමතුමනි. ඔබතුමාගේ අමාත්‍යංශයෙන් ඒකට මොකද්ද කරේ? මැදිහත්ුනේ කොහොමද? මහ බැංකුවේ උපදෙස් දීලා තිබුණේ මේවා ණය පමාසහනයක් සහ ඒ වගේම මේක පුළුවන් තරම් දීර්ඝ කරලා දෙන්න කියලා. concession for credit facility, suspension of recovery actions, early settlement of facilities. මේ කාරණාවල් තුනම පදනම් කරලා. හැබැයි SME සමාගම් වලට කතා කරලා ඇහුවම කුඩා කර්මාන්තකරුවන්ට එහෙම සහන මුදලක් එක්කෙනෙකුටවත් ලැබිලා නැහැ. එක්කෙනෙක් දෙන්නෙකුට ලැබිලා ඇති බහුතරයකට ලැබිලා නැහැ. එතකොට ඒ චක්‍රලේඛනේ නිකුත් කළත් එහෙම ලැබිලා නැත්තම් මොකද්ද ප්‍රශ්නේ? මේ ලක්ෂ 33 ඉල්ලුම් පත්‍ර කරුවන්ට මොකද්ද වෙලා තියෙන්නේ? කාටද මේ සහන දුන්නේ? નિયમિત SME ආයතන වලට මේක ලැබිලා නැත්තම් වෙන කාටද සහන දුන්නේ? මේක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ගරු ඇමතුමනි, 2022 මහ බැංකු වාර්තාව අනුව annual report 2022 මම මේක ඉංග්‍රීසි එක කියවන්නම්. page number 86 honorable minister. Meanwhile, the Central Bank report says, meanwhile, the Central Bank of Sri Lanka requested licensed banks and non-banking financial institutions to provide appropriate credit concessions on a case-by-case basis for affected borrowers in all economic sectors, including the micro, small and medium enterprises sector for a period of 6 months from July 2022, taking into account the adverse consequences. Furthermore, it says, moreover, in fulfilling the liquidity requirement of SMEs, around US$13.5 million of the undisbursed amount of the small and medium-sized enterprise line of credit loan scheme was reallocated for working capital, to provide affordable working capital. Then meke pahadiliwa mokadda kiyanne? Maha banku vaarthave kiyana meke mudalak wen karala dunnai kiyala. $13.5 million wen karala deela tiyenawa me කාරක ප්‍රාග්ධන හැටියට ලබා දෙන්න කියලා. හැබැයි ඒක සිද්ධ වුණාද? ඒ මුදල් එහෙම ලැබුණාද? අපි හිතන්නේ නැහැ. එහෙනම් ඒ මුදල් වලට මොකද්ද වුනේ? අපි හිතනවා මේ ආණ්ඩුව වැඩ කරන න්‍යාය පත්‍රය අනුව ජාතික මට්ටමේ හෝ ඉහළ මට්ටමේ ගිවිසුම්, කොන්ත්‍රාත්, බදු විරාම, සහන, ණය පමාසහන වගේ දේවල් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඒවා ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ දේශපාලන බලවතුන් සහ මේ වගේම ව්‍යාපාරික බලවතුන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධකම් මත. ඒ කියන්නේ ඔබ ඔබතුමන්ලට තියෙන ලොකු ලොකු බිස්නස් කාර්යයන්ට මේ ලැබෙන සහන මුදල් මේ කුඩා කර්මාන්තකරුවන්ට දෙන්න තිබුණු මේ මහ බැංකු වාර්තාවේම කියලා තියෙන මේ $13 million මේ කුඩා කර්මාන්තකරුවන් කියනවා මේ සහනයක් ඒගොල්ලන්ට ලැබිලා නැහැ කියලා. එහෙනම් කාටද මේ මුදල් ගියේ? ලක්ෂ 33ක ඉල්ලුම් පත්‍ර දාපු අයට මොකද්ද වුනේ? ගරු ඇමතුමනි, ඔබතුමාට වගකීමක් තියෙනවා. We ask for the minister to table the people who have got those facilities. If 3.3 million people applied, ඒ කුඩා කර්මාන්තකරුවන්ගෙන් කොච්චර ප්‍රමාණයකටද මේක ලැබුණේ? මේ 13.5 million
කර්මාන්තිතුමා ඔබතුමා තාම මිනිත්තු දෙකක කාලයක්
කියනවා. මේක disburse කරේ කොහොමද? කාටද දුන්නේ? ඒ ලයිස්තුව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේකට පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා විපක්ෂෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද මේ මුදල් හිඟයක් නැහැ. මුදල් භාවිතා කරන්නේ තමන්ගේ තියෙන වේශිත බැඳියාවන් මත ආණ්ඩුවේ ඉන්න ලොක්කන්ට, අර සමහර ලොකු ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි යන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේක අපට ප්‍රධාන ගැටලුවක්. ගරු ඇමතුමනි, ඒ නිසා විපක්ෂයක් හැටියට අපි මේ ඉල්ලන්නේ මේක හරියට අපට උත්තර දෙන්න කියලා. මම මේ වෙලාවේදී විනාඩියක් ගන්න ගරු ඇමතුමනි, මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ බීඩි කර්මාන්තය ඉතාම වැදගත් කර්මාන්තයක්. බීඩි කර්මාන්තයේ යෙදිලා ඉන්නවා ලක්ෂ ගාණක්. ඇත්තටම අද දුප්පත් මිනිස්සු අතර ඇඟලුම් කර්මාන්ත වැහෙන අවස්ථාවල් වල නිවෙස්වල තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ අම්මලා බීඩි ඔතලා. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? බීඩි කිලෝකින් ඉස්සර අය කරපු බද්ද රුපියල් 500යි. ඒක රුපියල් 7000යි අද. ඒකට මදිව සුරාබද්ද දෙපාර්තමේන්තුවට දැන් බලය දුන්නා ගිහිල්ලා මේ මේ බීඩී ආයතනවල නිරීක්ෂණ කරලා ඒගොල්ලන්ට වැඩිපුර බද්දක් ආය කරන්න කියලා. දැන් මොකද්ද වෙන්නේ? ඒ අය මේ කර්මාන්තකරුවන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. හෙට අනිද්දා මේ බීඩී කර්මාන්තයත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එක පැත්තකින් ආණ්ඩුව සිගරට් කම්පැනි වලට සහන දීලා තියෙනවා. සමහර සිගරට් වලට බද්දක් අය කරන්නේ නැහැ. මේවා ඩීල්. හැබැයි මේ ලක්ෂ ගානක් කුංචි මිනිස්සු ජීවත් වෙන කර්මාන්ත වලට බදු අය කරලා විනාශ කරන්න ආණ්ඩුව දන දන කටයුතු කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ කුඩා කර්මාන්ත අංශය කණ්ඩායම දලදේශීය නිෂ්පාදනයෙන් 152යි, රැකියා 145යි, ඒ වගේම 134ක් පෞද්ගලික අංශයේ සේවය කරනවා. 127ක් ස්වයං රැකියා කරලා ජීවත් වෙනවා මේ රටේ. මේගොල්ලෝ ආරක්ෂා කරුවා නම් තමයි මේ ආර්ථික වර්ධනය අපිට වැඩි කරන්න පුළුවන්. එනිසා අද අපනායන ශාස්ත්‍රයට මේක සම්බන්ධ කරන්න ඕනේ අවස්ථාවක්. කුඩා කර්මාන්ත අපනායන ශාස්ත්‍රයට සම්බන්ධ කරන්න දියුණු කරන්න ඕනේ. හැබැයි ආණ්ඩුවේ මූලික මූල්‍ය ප්‍රශ්නය විසඳුවේ නැත්තම් මේ කර්මාන්ත මේ කුඩා කර්මාන්ත කරුවා විනාශ වෙනවා. එනිසා හැමතුමනි මේකට උත්තරයක් දෙයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි.
ගරු විපක්ෂ නායකතුමා,
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ සභාවේ නොමැති අවස්ථාවේ ප්‍රශ්න කළා තිබෙනවා. මම යෝජනාව ඉස්තර කරලා ඉවත් වෙලා ගියයි කියලා අපේ රමේෂ් පතිරණ ඇමතිවරයා. මම පැහැදිලි කරන්නට ඕන, මම මගේ කතාවේ අලංගු කරපු යෝජනාවක් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රොමෝෂන් මිනිස්ට්‍රි කන්සල්ටටිව් කමිටි එකට ඉදිරිපත් කරලා විග්‍රහ කරලම කිව්වොත් අර BOI ප්‍රොජෙක්ට්ස් වලට තියෙනවා $105 සීමාව. ඒක ලක්ෂය දක්වා අඩු කරන්නට ඕනේ කියන ඒ යෝජනාව ඉදිරිපත් කරලා ස්ථිර කරගන්නටයි මම ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රොමෝෂන් කන්සල්ටටිව් කමිටි එකේ හිටියේ. ඊට පස්සේ මම විමෙන්ස් MPs කෝකස් එකටත් සහභාගි වුණා. ඒ නිසා මම පැහැදිලි කරන්න කැමති යෝජනාව ස්ථිර කරලා මම හිටියෙත් මේ පාර්ලිමේන්තු කටයුතු වලමයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන.
බොහොම ස්තුතියි ගරු ගාමිණී වලේපට මන්ත්‍රීතුමා.
ගරු ස්තුති මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කර්මාන්ත ඇමතිතුමාගේ අවධානයට පොඩි ගැටලුවක් යොමු කරන්න එතුමාගේ අවසරය ඇතුව මේ වෙනකොට කර්මාන්ත ඇමතිතුමනි, ඔබතුමාගේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි කුඩා තේවතු හිමියන් වැඩිපුරම ප්‍රමාණයක් ඉන්නේ සහ වැඩිම කුඩා තේවතු දළු නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට දැන් මාස දෙකක් ඇතුළතදී කුඩා තේවතු හිමියන්ගේ අමු තේ දළු වලට හිමිවෙන මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ ගිහිල්ලා කුඩා තේවතු පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට මූණ දීලා තිබෙනවා. එතකොට මේ වෙනකොට දළු කඩන අයට ගෙවලා පෝර ටික දාලා කළා මේ කර්මාන්තයේ නිරත වෙන එක පාඩු තත්ත්වයට පත් වෙලා කුඩා තේවතු හිමියන් වතු වලින් දළු කඩන එක අතාරින තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.
මන්ත්‍රීතුමා කෙටියෙන් අවසන් කරන්න.
අවසන් කරන්න මූලාසනා මන්ත්‍රීතුමනි. එතකොට දැන් මේ අපි මූණ දීලා තියෙන විදේශ විනිමය ගැටලුව තවදුරටත් තීව්‍ර වෙන ගැටලුවක් බවට මේ පත් වෙන්න කලින් තේ දළු අපනයනය හරහා නැත්නම් තේ කුඩු අපනයනය කිරීම හරහා අර සෙස් අරමුදල වගේ අරමුදලක් පාවිච්චි කළා මේ කුඩා තේවතු හිමියන්ගේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද ඉතා කඩිනමින් මේ පියවර නොගත්තොතින් මේ ගැටලුව අපිට निराකරණය කරගන්න බැරි ගැටලුවක් බවට පත් වෙන එක වළක්වන්න බැරි වෙනවා.
ස්තුතියි. ඔබතුමාගේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක්. ගිය අවුරුද්දේ නිෂ්පාදනය අඩු වීම නිසා කිලෝ මිලියන 250ට තේ නිෂ්පාදනය වුණා. පොහොර ගැටලුවත් එක්ක නිෂ්පාදනය අඩු වීම නිසා මිල ඉතා ඉහළ ගියා. එතකොට රටේ සමස්ත අපනයන ආදායම ගිය අවුරුද්දේ තේ අපනයනෙන් $1 බිලියන 1.2 2021දී අපරණ ආදායම $1.3 ඒක තමයි ඒ මට්ටමේ තමයි පහුගිය වසර 10ෙම තිබිලා තියෙන්නේ. හැබැයි මිල ගොඩාක් ගිය අවුරුද්ද ඉහළ ගියේ නිෂ්පාදනයේ අඩු වීම නිසා. මේ අවුරුද්දේ නිෂ්පාදනයේ වැඩි වීම නිසා මුදල් යම් ප්‍රමාණයකට දළුවට ලැබෙන මිල අඩු වෙනවා. ඊට අමතරව ගිය අවුරුද්දේ ඩොලරයේ වටිනාකම ගොඩාක් ඉහළ ගියා. දැන් ඩොලරයේ මිල අඩු වෙනකොට ඒකට අයහා සාපේක්ෂව අපනයන ලැබෙන මුදලත් අඩු වෙන නිසා මුදල ක්‍රමානුකූලව අඩු වෙනවා. හැබැයි තාම තියෙන 2000 මම උදාහරණයක් කියනවා, පහතරට තේවලට 2019 අවසන් කාර්තුවේදී දළු කිලෝකට ලැබෙන රුපියල් 85යි. ඔබතුමාගේ පළාතේ ලැබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ රුපියල් 70යි 80යි අතර. උඩරට තේවලට ලැබෙන රුපියල් 50යි 60යි. ඒක 360 දක්වා මිල ඉහළ ගියා ගිය අවුරුද්දේ. හැබැයි දැන් පහතරට තේවලට ඊයේ මිල දළු කිලෝකට 220යි. 2019 ට සාපේක්ෂව ඉතාම හොඳ මිලක් තිබෙනවා. නිෂ්පාදනය ඉහළ යන නිසා ක්‍රමානුකූලව නිෂ්පාදනය ඉහළ යාමත් එක්ක මිල ක්‍රම පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් මේක දෙපැත්තම තියෙනවා. ගිය අවුරුද්දේ නිෂ්පාදනයේ අඩුයි මිල වැඩි. මේ අවුරුද්දේ නිෂ්පාදනයේ වැඩි වෙනවා මිල අඩු වෙනවා. හැබැයි 2019ට සාපේක්ෂව තාම තුන් ගුණයක් ඉහළ මිල තියෙනේ ගලේබඩ පැත්තුව. ඔතන දන්නවා ඒක.
බොහොම ස්තුතියි ගරු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි, මම බලාපොරොත්තු වෙන්නේ මම පැහැදිලි කිරීමක් කරන්න පමණයි. අපි දන්නවා අපේ රටේ උකස් නීතිය සම්බන්ධ 1949 අංක 6 දරන පනත යටතේ දේපළ උකස් කිරීමකින් පසුව ඒක බැංකුවකට වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයකට වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශය ආයතනයකට හෝ තැනැත්තෙකුට වෙන්න පුළුවන්. එහෙම උකසක් ලබාගෙන උකසකින් මුදල් ලබාගෙන ඒ මුදල් නිසි පරිදි ගෙවා ගන්නට බැරි වුණොත් එම මුදල් අය කර ගැනීම සඳහා දිසාධිකරණයේ නඩුවක් පැවරිය යුතුයි. හැබැයි ඊට ඒකට විකල්පයක් තිබුණා. විශේෂ වරප්‍රසාදයක් ලබා දීලා තිබුණා රාජ්‍ය බැංකුවලට, ලංකා බැංකුව, මහජන බැංකුව සහ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවලට. ඒ බැංකුවලට තිබුණු වරප්‍රසාදය තමයි ඒ ගිවිසුමට අනුව නිසි පරිදි මුදල් ගෙවන්නේ නැත්තම් ඒ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනාවක් සම්මත කරලා ඒ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන්න බලය දීලා තිබුණා. අපි පරාට එක්සිකියුෂන් කියලා කියන්නේ ඔය ලතින් භාෂාවෙන් ආපු පරාට එක්සිකියුෂන් කියලා ආවේ වචනේ පාවිච්චි කරන්නේ ඔය කටයුත්තට. ඊට පස්සේ 1990 දී අංක 4 කියලා අලුතෙන්ම පනතක් හඳුන්වලා දුන්නා. ඒක ඇවිල්ලා බැංකු වලින් දෙන ලද්ද දෙනු ලබන ණය නැවත ආපසු අය කර ගැනීමේ පනත විදියට recovery of the loans given by banks. එතකොට ඒක යටතේ පෞද්ගලික අංශයේ බැංකුවලටත් මේ අයිතිය ලබා දෙන්න යෝජනා කරා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විදිහට දැඩි විරෝධයක් ඉදිරිපත් කරා. අධිකරණය විසින් ගත යුතු තීන්දුවක් පෞද්ගලික අංශයේ බැංකුවලට ලබා දීමට විරුද්ධව. නමුත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඒ පනත සම්මත කරා. ඒ සම්මත කරාට පස්සේ දැන් එදා දිසාධිකරණයෙන් දෙන්න ඕන තීන්දුව අද සමාගමක බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තමයි ගන්නෙ. ඉතින් එතෙන්දී අපි දකිනවා සමහර බැංකු සමහර අවස්ථාවල සාධාරණව ඇහුම්කන් දීලා ගනුදෙනු කාර්යයන්ට පැත්තත් බලලා සානුකම්පිතව තීන්දුව තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල් තියෙනවා ඊටාම කුරිරු ලෙස ඒ ගනුදෙනු කාර්යය පිළිබඳව කිසි තැකීමක් නැතුව, ඒගොල්ලන්ගේ ප්‍රශ්න පිළිබඳව හොයන්න බලන්නේ නැතුව හිතුවක්කාර ලෙස අරගෙන මේ දේපළ වෙන්දේසිය විකුණලා සල්ලි අය කරගන්නවා. ඒ වගේම අපේ අධ්‍යක්ෂකෙන් දන්නව කර සභාපතිතුමියනි, අපේ වෘත්ති අධ්‍යක්ෂකන් මනුව සමහර බැංකුවල හුඟක් ඉන්නව නිලධාරි හරි දූෂිතයි. සමහරලාට ඒගොල්ලන් හිතාමතාම ගනුදෙනු කරවෝ නොමගයවලා ඉතමත් කුමන්ත්‍රණකාරී ලෙස මේ දේපළ විකුණන්න ඇරලා තමන්ගෙම කෙනෙක් දාලා මේ දේපළ මිලයට අරගෙන බැංකුව නිලධාරින්ම ඒවා විශාල මුදලකට විකුණනවා. ඒකත් වෙනම අර අන්ඩර්වර්ල්ඩ් බිස්නස් එකක් වගේ, පාතාලි බිස්නස් එකක් වගේ මේ බැංකුවල ඉන්නව සමහර, හැමෝම නෙවෙයි, ඉතා සුළු පිරිසක්. ඒක නිසා ජනතාව ඉතාමත්ම අසිරු තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි, මේ
මිනිත්තු දෙකක කාලයක්
හොඳයි මේ මාතෘකාව යටතේ කතා කළ යුතු තවත් කාරණයක් තියෙනවා. අපේ රටේ හුඟක් තියෙනවා මේ මූල්‍ය ආයතන මහ බැංකුවේ අනුමතයි කියලා මේ ලේබලෙත් ගහගෙන මේක කරන අතරතුරේ හුඟක් උදවිය තමන්ගේ කාර් එක වෙන්න පුළුවන්, මෝටර් සයිකලෙ වෙන්න පුළුවන්, ත්‍රියෝද රථය වෙන්න පුළුවන්. ඒක උකස් තියලා ණය ගන්නවා. එහෙම උකස් තියලා ණය ගන්නකොට ඒ පුජ්‍යලයන්ගේ දේපළ නිවසක් හරි ඉඩමක් හරි තියෙනවා නම් ඒකත් ලියා ගන්නව සින්නක් කර. එතකොට ඒක නැවත පවරන්නේ අර ණය ලබා දුන්නට පස්සේ. ඒ නිසා විශාල මංකොල්ල කෑමක් මේ අතරතුර සිද්ධ වෙනවා. ඒක නිසා අපි දැනටමත් නොතාරි සාඥා පනතට සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. නොතාරිස්වරුත් කිසිම, බොහෝ නොතාරිස්වරු මේව ලියන අය කිසිම වගකීමකින් තොරව ඔය ඔප්පු ලියන්නන් වාලේ ලියලා දෙනවා මේ මුදල් ආයෝජනය කරන සමාගම්වල ඉල්ලීම මත. ඒ නිසා අපි දැනටමත් සංශෝධනයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව මේ නිදිරියට නොතාරිස්වරු ඔප්පු ලියනකොට විශේෂයෙන්ම පැවරුම් ඔප්පුවක් නම් ලියන්නේ, ඒ පැවරුම් ඔප්පුවක පැවරුම් ගනුදෙනුවක්, විකිණීමේ ගනුදෙනුවක් උණයි කියලා සත්‍ය ලෙසින් කරුණු අවබෝධ කරගෙන සහතික කරලා තමයි ඔප්පුවක් ලියන්න ඕනේ. එහෙම නැතුනොත් ඒ නොතාරිස්ලාටත් මේකට දඬුවම් විඳින සිද්ධ වෙනවා. ඒ ආකාරයේ සංශෝධනයක් අපි ඉදිරියේදී ඉදිරි මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ස්තුතියි ගරු සභාපතිතුමනි.
මම ස්තුතියි ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමනි. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් අද දවසේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව විපක්ෂය කියන මේ යෝජනාවට කතා කරන්න ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ ක්‍රියාවලිය පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මේ අය කතා කරමින් හිටපු කාරණයක්. මේක අද පාර්ලිමේන්තුවේ කතා කරනවා වගේම අපි මීට පෙර අවස්ථා ගණනාවක පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපි කතා කරා. හැබැයි මේ හඬ සමහරලාවට එළියට යන්නේ නැතුව ඇති. ඒක නිසාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා වෙන තැනකට එළියට ඇවිල්ලා කතා කර දැනටපත් වුණා. හැබැයි මේකට අපි සියලු දෙනාම වග කියන්න ඕනයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබ දන්නවා 2019 වසරේ සිද්ධ වුණ පාස්කු ප්‍රහාරය, ඒ වගේම 2020 ඉඳලා අවුරුදු දෙකක් අපි කොවිඩ් වසංගතයට හිර වෙලා හිටියා. 2022 පස්සේ රටේ මූල්‍ය අර්බුදයක් ආවා. මේ සියලු කරුණු මත විශාල අර්බුද ගණනාවක් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මතුවුණා. හන්දක SBC නාගේ මැතිතුමා කියනවා කුඩා ව්‍යාපාරිකයන් ගැන, කුඩා ව්‍යාපාරිකයන්ට මේ ප්‍රශ්නේ ඒ තරම් බලපාන්නේ නැහැ. හැබැයි මේ අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ හැම ආයතනයකම 25ත් 400ත් 500ත් අතර ප්‍රමාණයක තමන්ගේ සේවකයා බලාගත්ත අය. මේ අය කොවිඩ් වසංගත කාලේ සියලු දෙනාටම තමන්ගේ පඩිය ගෙව්වා. මේ අය ඊළඟට තිබිච්ච පාස්කු පහර කාලේ ඒ කාලේ ඒගොල්ලන්ට තිබිච්ච පඩි ටික ගෙව්වා. හැබැයි ඒ අයට මේ තියෙන අර්බුදය දරා ගන්න බැරි තැනකට පත් වුණා. දැන් අද විජයදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා පරාට එක්සිකියුෂන් සම්බන්ධව යම් නීතිමය වශයෙන් කටයුත්තක් කරන්න සූදානම් කියලා. ඇත්ත වශයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි 2023 පළවෙනි මාස 4 පමණක් ඇත්තටම දේපල අත්පත් කර ගැනීම 400කට වැඩිය සිද්ධ වුණා එතුමා. කිසිම සත 5කට මේ මිනිස්සුම ගණන් ගත්තේ නැහැ. මං සමහර තැන්වල ගරු මන්ත්‍රීතුමියනි ගියා එක බැංකුවකට. ඒ බැංකුවට ගියා මේගොල්ලෝ සත 5කට මේ මිනිස්සුම ගණන් ගන්නේ නැහැ. හැබැයි මිලියන ගණන් ඒගොල්ලන්ට මුදල් දීලා තියෙනවා. තියෙන වෙලාවට බැංකුව ඇවිල්ලා බලහත්කාරයෙන් මුදල් දෙනවා. බලහත්කාරයෙන් අලුත් ව්‍යාපෘති පටන් ගන්න කියනවා. ඒ ව්‍යාපෘති පටන් ගන්න සල්ලි දෙනවා. හැබැයි මොකද කරන්නේ? ඒ මිනිහා කඩාවැටෙනකොට බැංකුව සම්පූර්ණයෙන් ඒ මනුස්සයාව අතාරිනවා. අතාරලා සාමාන්‍ය ක්‍රමයට තමන්ගේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතාම නරක තැනකට මේ රටේ බැංකු පද්ධතිය පත් වෙලා තියෙනවා. මම නම් කියන්නේ අපේ මුදල් ඇමතුමාලා ඉඳගෙන කතා කරන්න වෙයි. මේ රටේ මේ ඩිෆෝල්ට් තියෙන ව්‍යාපාරිකයන්ගේ ණය ටික කොහොමද මේගොල්ලෝ පියවන්නේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් පෞගේ කාල වකවානුවේ මොරටෝරියම් එක දුන්නා. මොරටෝරියම් එක දීලා මොකද කරේ? අවුරුදු දෙකක් ගියා නම් ගරු පන්තිතුමියනි අපි හිතමු මිලියන 10යි කියලා 106ට නම් ගත්තේ 108ට නම් ගත්තේ ඒ අවුරුදු දෙකේ මොරටෝරියම් එකට 128ක පොලියක් මේගොල්ලෝ දැන් ඇඩ් කරලා තියෙනවා. කොහොමද මේක කියවන්නේ? මේක තමයි තියෙන අර්බුදය. ඒ නිසා මේ ඇයට අපි පැහැදිලිව යම් විසඳුමක් සකස් කරලා දෙන්න වෙනවා. මොකද හේතුව අද 108ට ගත්ත බැංකු පොලිය ඔවුන් ගත්ත පොලියට ගත්ත 108ට ගත්ත මුදල අද 128ේ පොලියට තමයි දැන් බැංකු හදන්නේ ගණන් හදන්නේ. කොහොමද මේ අය මේක දරාගන්නේ? ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අද මේ බැංකු ලබා ගන්න ලාභය අති විශාල ලාභයක්. ඔවුන්ගේ අපි දකිනවා පත්තරවල මේ රූපවාහිනිවල ඔක්කොගෙම දානවා බිලියන ගණන් ඔවුන්ගේ ලාභය ලැබුවයි කියලා. හැබැයි මේ පල්ලෙහා මේ අය තමයි මේ කුඩා සුළු මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයෝ තමයි මේ බැංකු ජීවත් කරවන කටයුතු දික් කරේ. හැබැයි ඒ අයව අද සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ සම්බන්ධව ස්ථාවර වැඩපිළිලක් අනිවාර්යෙන් හදන වැඩපිළිලකට මේක යා යුතුයි. මේ පරාට එක්සිකියුෂන් එක අඩුමතරමේ අවුරුදු දෙකක්වත් නතර කරන්න පුළුවන් නම් එතකොට මේ අය ගිවිම් ටික කරයි. මොකද බැංකුවකට වැඩක් නැහැ තමන්ට තියෙන දේපලක් ලියාගෙන. සත පහකට වැඩක් නැහැ. උදාහරණයක් විදිහට දැන් මේ දේපල ලියා ගන්න සමහර තැන්වල මම දන්නවා එක බිල්ඩින් එකක් තිබුණා. බිල්ඩින් එක කඩලා එයා යකඩ ටික වික්‍රමතුමා විකුණලා කිව්වා පුළුවන් නම් මේ ඊටම ගන්න කියලා. ඒ ඊටම අරගෙන මොනව කරන්නද බැංකුව? ඒ නිසා පරාට එක්සිකියුෂන් එක අවුරුද්දයක් විතර නතර කළා. මේ අයට යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ මේක ඉස්සරහට ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම පොලි අනුපාතය අති විශාල පොලි අනුපාතයක් මේකේ යනවා. මේක අපි කියන්නේ මේක අඩු කරලා යම් කිසි විදිහකට මේක යම් තත්ත්වකට මේක ගේන්න කියලා. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න අන්න දැන් අනාගතේ ආපහු නැවත ආනයන ලීල් කරන්න යනවා සමුන්නාංශල. ඔබතුමා දන්නවා කර්මාන්ත අමතුමා විදිහට මම මාස අවුරුදු කීපයක් මම වැඩ කරා මේ අපේ ඇඟලුම් ශේෂයත් එක්ක. ඒ අයට විශාල අර්බුදයක් තිබුණා. මොකද අපි වැඩපිළිලක් ගෙනව කරු මන්ත්‍රීතුමිය
ආනයන කරන මේ ලංකාවැදලේ කුඩා ඇඟලුම් කර්මාන්ත නිෂ්පාදනය කරන අය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපිට ලංකාවට ඇති ඇත්තම මේ ප්‍රමාණය පිටරටින් ගේන්න ඕනේ නැහැ. හරි, අපේ ඉන්න ඉතාම දක්ෂ ඇඟලුම් නිෂ්පාදන ආයතන ගණනාවක් තියෙනවා. මේ ලොකු ඒවා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි අපි මොකද කරන්න ඕනේ? මම වැඩපිල්ලක් හදුවා අපේ බ්‍රෑන්ඩ් කරලා ලංකාවෙන් පිටරට අරන වැඩපිල්ලක් හදන්න. ඒක මොකද උනේ? ඒක අපි ගියන් පස්සේ කඩාගෙන වැටලා තිනවා දැන්. ඔබතුමාට මේ සියල්ලම අත ගන්න බෑ. පැවිලි කර්මාන්තයි කර්මාන්තයි ඔක්කොම අතේ තියාගෙන ඉන්නේ. ඒ නිසා එතුමාට දැන් ඒකට අත ගන්න ටිකක් අමාරුලා තියෙනවා. මම කියන්නේ වැඩපිල්ල සකස් කරන්න කරුණාකරලා ඔබතුමා ගේන්න යෝජනාවක් ආනයනය කරන සියලුම රෙදිපිලි වලට යම් ටැක්ස් එකක් ගහලා මේක නතර කරන්න වැඩපිල්ලක් ගේන්න නැත්නම් මේ කඩා වැටීම සිද්ධ වෙනවා. මගේ වෙලාව
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඇඟලුම් අපනයනෙන් ලංකා ඉතිහාසයේ වාර්තාගත ආදායම ලැබෙන ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 5.96යි එකයි. ඒක ඉතිහාසයේ වැඩිම ආදායම. ඒ නිසා ඇඟලුම් අපනයනේ කඩා වැටි ඔබතුමාගේ වැඩසටහන හොඳයි. කඩා වැටීමක් නැහැ ඉදිරියට. හැබැයි මේ පළවෙනි කාර්තුව ටිකක් අඩුයි.
ඒක නේ මම කියන්නේ. මම මේ ඔය ඔබතුමා කතා කරන්නේ මහ පරිමාණ ඇඟලුම් අපනයනය ගැන. මම මේ කතා කරන්නේ ඒක නෙමෙයි. අපේ කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තයේ ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මම කියන්නේ අන්න ඒකයි මම මේ කතා කරන්නේ. අරක ඔබතුමා මම එක පිළිගන්නවා. වැඩිම ප්‍රමාණයක් අපනයන කර. හැබැයි මම කතා කරන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ මේ කුඩා ව්‍යාපාරිකයන්ට ගේන මේ පිටරටින් ගෙනල්ලා මේ කොළඹ කොටුවේ ගෙනල්ලා විකුණන රෙදිපිලි ප්‍රමාණයට යම් ටැක්ස් එකක් ගහලා මේක සීමා කරමු අපි. එතකොට අපිට
විශේෂයෙන්
ඔවුන්ට අවශ්‍ය කරන බොත්තන් ටික ඊළඟට අවශ්‍ය කරන අනිකුත් අමුද්‍රව්‍ය ටික ගෙන්න යම් වැඩපිල්ලක් සකස් කරන මම යෝජනාවක් ඉදිරියට ඒ කාලේ ගෙනාව කරුවා ඇමතුමා. අපි අක්කර 70ක් කරන මේ කටුනායක එයාපෝට් එකත් එක්කම තියෙන ස්ථානේ ඔබතුමා තව ඉස්සරහට ගෙනියන්න. මොකද හේතුව අපේ ප්ලෑන් එක තිබුණේ තායිලන්ඩ් වල මේ වගේම තියෙනවා. ව්‍යාපාරික නැත්නම් ව්‍යාපාරික කුඩා ව්‍යාපාරික හෝ නැත්නම් සංචාර කර්මාන්තයේ දින ඇයට ඇවිල්ලා බඩු තොග පිටින් අරන් යන්න පුළුවන් තැනක්. මේ වගේ වැඩපිල්ලක් අපි සකස් කරමු අනාගතේ. මම කියන්නේ ඒක තමයි ඉතාම හොඳ දේ. මොකද එයාපෝට් එකට ඇවිල්ලා එයාපෝට් එකෙන් බඩටි කරගෙන ආපහු යන්න පුළුවන් තැනක් හැදිලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන් ලීසින් වැඩි. අද ගරු මන්ත්‍රීතුමියනි ලීසින් වලට වාහන අද අරගෙන යනවා 7-5ක්වත් ඒ මිනිස්සු ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ මිනිස්සුව ඉතාම නරක දැනකට තල්ලු කරලා තියෙනවා. වාරික 3ක් අරගෙන ගිය ගමන් අද තියෙනවා ලීසින් කම්පැනි ගණනාවක් විවිධ නම් තියෙන අය. හැබැයි ඒ අයට අද කිසිම සාහනයක් නැහැ. මොකද සම්පූර්ණයෙන් එක අරගෙන යනවා. ඒ අයට අඩුම තරමේ වාරික 2-3ක් නැති වුණ ගමන්. ඒ විතරක් නෙමෙයි සංචාර කර්මාන්තේ. දැන් සංචාර කර්මාන්තේ අද තියෙන
සංචාරක
ව්‍යාපාරිකයෝ මේ අය ලොකු අයගේ සංචාර කර්මාන්තයක් තියෙනවා. හැබැයි කුඩා පරිමාණයේ සංචාරක ව්‍යාපාරය කරන අයට ඒ අයව ගන්නේ නැහැ මේ උඩ ඉන්න අනික් මිනිස්සුදෙක්. ඒ නිසා අපි කියන්නේ මේ අයටත් ඉඩක් දෙන්න අර මහා පරිමාණ ව්‍යාපාරිකයන් එකට එකතුලා වැඩ කටයුතු ටික කරන්න. ඒ විතරක් නෙමෙයි ආයෝජන ප්‍රවර්ධනයේ සම්බන්ධ ගත්තම ඒකත් ඒ තත්ත්වෙම ඇතිලා තිනවා. රුපියා ඩොලර් 105,000ක් දක්වා වෙන අයට පමණයි ආයෝජන අමත් ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක 100,000 දක්වා අඩු කරන්න කියලා උන් ඉල්ලන්නේ. ඒ විතරක් නෙමෙයි බැංකු මගින් රජයට දෙන 135% විතර බදු ප්‍රතිශතය 5%කින් අඩු කරොත් 30% දක්වා අඩු කරලා මේක ගන්න පුළුවන් නම් කරු මන්ත්‍රීතුමියනේ මේ 5% මේ ඉන්න කුඩා ව්‍යාපාරිකයන්ට ලබා දෙන වැඩපිළික් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මම ඔබතුමියගේ වෙලාව තවත් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම විශේෂයෙන්ම කියන්න කැමතියි අපේ රටේ ජීවනාලිය කොඳුනාරණිය තමයි සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. මේ ලොකු ව්‍යාපාරිකයෝ වගේම කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අද අපි දන්නවා විශාල වශයෙන් ප්‍රශ්න ගන්නවකට මුහුණ දෙනවා. ඔවුන්ගේ විදුලි බිල 100%කින් වැඩි වෙලා තියෙනවා. විශාල අර්බුද ගන්නවකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම ඔවුන් අද හැමතැනකම බයින්නේ අපේ ඉන්න 225ට. මම අදත් මෙතන මේ පල්ලෙන් අපේ සහෝදර ව්‍යාපාරිකයට මම කිව්වා ඔයාලා මේ බැනුම කරලා අපිට බැනලා සන්තෝෂ වෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ වෙනම කාරණයක්. නමුත් මතක තියාගන්න මේ 225ම මේ කාරණයට වක් කියන්න ඕනේ නැහැ. මොකද අපි මේවා දිගින් දිගට ආණ්ඩුවට පෙන්ලා දීලා තියෙනවා. ආණ්ඩුවට කතා කරලා තියෙනවා. ඇමතිවරුන්ට කතා කරලා තියෙනවා. ජනාධිපතිවරුන්ට කතා කරලා තියෙනවා. අගමැතිවරුන්ට කතා කරලා තියෙනවා. මේ හඬ මේ විදිහටම අපි දිගටම ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක නොකරනකොට පාර්ලිමේන්තුවේ 225ම අර අරගලෙක් අය කතා කරා වගේ බයින් එකේ තමයි අවසාන ප්‍රතිඵල වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. අනාගතේ කිසි ගැටලුවක් නැහැ. නමුත් මේවට විසඳුම් දෙන එක ආණ්ඩුවේ ක්‍රියාවලිය කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.